2017 වසරේ 5 මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. සම්බත් ගාමිනී ප්‍රතිපදා යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේගේ සියලුම අනුශාසනා තියෙන්නේ ගැඹුරු නුවණින් දකින්නට. යථා තත්ත්වයේ ගැඹුරු නුවණින් දකින්නට, ඒක ඉගෙන ගන්නට නෙමෙයි. අපි දෙයක් ඉගෙන ගත්තොත් ඒක යථා භූත ප්‍රජානාති වෙන්නේ නැහැ. එය හුදෙක් මතක තබා ගැනීමක් සහ උගත්කමක් පමණක් වෙනවා. ඒ උගත්කම හරි අන්දයි. ඒ නිසා තමයි මේ යථා තත්ත්වයේ දර්ශනයේ දාර්ශනිකත්වය ඇති කර ගන්න කියන අනුශාසනය ලබා දෙන්නේ. උගත්කම අන්දයි. විශේෂයෙන් ලෝක දර්ශනය පිළිබඳව පැමිණෙනකොට තමයි ඒක අපිට එලෙස විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි ජීවත් වෙලා ඉන්න කාලේ හරියට තේරුම් කරගන්න ඕන. තාම සරලයි. නමුත් අපි අර යථා භූත ප්‍රජානාති කියපු ඒ කාරණය සිද්ධ නොවන නිසා අපි තවමත් ඉන්ද්‍රියන් අතර සිටිනවා වෙන්න පුළුවන්. ඉන්ද්‍රියන් තුල යමක් කළ හැකි, ඒකේ ලොකු දෙයක් තියෙනවා කියලා හැඟෙන්න පුළුවන්. සියල්ලටම හේතුව සිත. නමුත් තථාගතයන් වහන්සේ අනේක විධ ආකාරයෙන් මේ සිත පරීක්ෂණයට ලක් කළා. පරීක්ෂණයට ලක් කළාට පසුව වැටහි ගිය දෙයක් තමයි, තේරුණු දෙයක් තමයි, මේ සිතේ ගත හැකි කිසිවක්ම නැහැ කියලා. මේ ලෝකය තුල ගත හැකි කිසිවක්ම නැහැ. මේක දුක් බහුල තැනක්. දුකම මුල් කරගෙන ඉපදිලා දුකම මත ජීවත් වෙලා දුකින්ම කෙලවර වෙන තැනක් කියලා තේරුම් ගත්තා. ඉන්පසුව තමයි මහන්සේ ලෝකෝත්තර බවකින් මේක සෙවිය යුතුයි කියන කල්පනාවට පත් වුණා. ලෝකේ පෙරල පෙරල බැලුවා. බලන්න ඔබේ සිතත්, ඔබේ තියෙන මතකයන් එක්ක, බාහිර ලෝකය එක්ක හිතත් නිවැරදි කරන්න බෑ, බාහිර ලෝකයක් නිවැරදි කරන්න බෑ. මේ ලෝකේ තියෙන මතවාද සමූහයක්, සම්මුති සමූහයක්, ප්‍රඥප්ති සමූහයක් පවතින්නේ. ඉතින් ප්‍රඥප්ති කියන ඒවා ලෝක සත්‍යයක් නෙමෙයි, ඒවා පනවා ගැනීම ප්‍රඥප්ති. ඒවා ලෝකෙ පනවා ගැනීම. ඉතින් ඒක මිනිස්යාගෙන් මිනිස්යාට පනවා ගන්න පුළුවන්. ගමෙන් ගමට ඒක වෙනස්, රටින් රටට ඒක වෙනස්. මේ ලෝකයේ, මුළු මහත් ලෝකයේම මේ දියුණුව, සංවර්ධනය ඔක්කොම ලබන්නේ ප්‍රඥප්ති මත. ප්‍රඥප්ති සමුදායක් තුළ. ඉතින් බලන්න ඔබ තුළ පවතින්නේ ඒ ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියලා කියන්නේ. අපි ආකල්ප කියලා කියන්නේ ඒක, සංකල්ප කියන්නේ ඒක, දෘෂ්ටි කියන තැනට ආයෙන කොටත් ඔය ඒ දෙයම තමයි තියෙන්නේ. දෘෂ්ටි නැත්නම් එයා දතිය යුතු කිසිවක් නැහැ කියලා එයා තේරුම් ගන්නවා. ශාල කුණු කන්දක් ළඟට ගිහිල්ලා මිනිස්සු තේරුම් ගත්තොත් මේ කුණු කන්දේ දතිය යුතු කිසිවක් නැහැ කියලා, මේ මිනිස්සයා ඒ කුණු ගොඩ අවශ්‍යන්නේ දතිය යුතු දෙයක් නැහැ. ඉතින් ලෞතර බුදු කෙනෙක් දකින්නේ පිරිනොතුනේ මේ පංච ඉන්ද්‍රයන් සහිත සිත සහිත මේ සදායතන මහ කුණු ගොඩ. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය මහ කුණු ගොඩ. යාවක මොනව කරන්නේ? ඒ කුණු ගොඩ දිහා බලන්නේ නැතුව උන්වහන්සේ බලනවා ලෝකෝත්තරත්වය දිහා. ලෝකෝත්තරත්වය යනු ලෝකය කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තනම් ඒ සියල්ලගෙන් එතර තත්වය තමයි ලෝකෝත්තරත්වය කියන්නේ. ලෝකයෙන් අපි ලබන කිසිදු ශක්ති ස්වභාවයකින්, ඥාන ස්වභාවයකින්, දර්ශන ස්වභාවයකින් ලෝකෝත්තරත්වය අවබෝධ කරගන්නත් බෑ, ලබා ගන්නත් බෑ. දැන් ඔබ මේ මොහොතේ වෙනස් වෙන්න ඕන ලෝකීය තත්වයෙන් ලෝකෝත්තරත්වයට වෙනස් වෙන්න ඕන. ඔබ හිතන්න පුළුවන් ඔබට ඉතින් මේ ඔක්කොම කරන්න තියෙන්නේ ඉන්ද්‍රියන් 6 නේද කියලා. වැරදි. මේ ඉන්ද්‍රියන් 6න් තොර වූ ඥානයක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් 6න් තොර වූ දර්ශනයක් තිබෙනවා. මේ ඉන්ද්‍රියන් 6න් තොර වූ ආස්වාදයක් තියෙනවා කියලා යා තේරුම් ගන්නවා. එය ලෞකිකත්වයේ තුල ඇති කරගන්න වෙනසක් නෙමේ. ලෝකෝත්තරත්වයට පත්වීමෙන් ඇති කරගන්න වෙනසක්. ගොඩාක් මේ වෙනකොට නිවන් දර්ශනය අවබෝධ කර ගැනීම උදෙසා ඒ තියෙන පිළිවෙත් සියල්ලම වාගේ තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ මනස ඇතුළෙම ප්‍රියාවලිය. කොහේ ගියත් රූපයත නැති, වේදනායත නැති, සංඥායත නැති, සංකාරයත නැති, විඥානයත නැති. එවන මොනවල තියෙනද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ දේවල් ටිකක් අරගෙන යා මනස හදන්න හදනවා කියලා කියන්නේ ලෝකයේ තුලම කැරකෙමින් ඉන්නවා කියන එක. අර කුණු ගොඩක්සේ ගන්නට කිසිදු ප්‍රතිඵලයක් නැති කුණු ගොඩක්සේ දැකපු අපි ඒ කුණු ගොඩ අවශ්‍ය නැහැ. මොකද වැඩක් නැහැ, ගන්න දෙයක් නැහැ. බුදුජානක මහසී තේරුම් ගත්ත මේ සංඥාවේ ස්වභාවය. කායිකව සංඥාවක් නැතුව ඉන්න පුළුවන් කමක් නැහැනේ. හැමතිස්සෙම විවිධ සංඥා මාත්‍ර පැමිණෙනවානේ. ස්වභාවය තමයි ඉන්ද්‍රියන් සහිත මේ පුජ්‍යලයාට අනිකුත් දේවල් චිත්තචෛතසික ධර්මය අතීත අනාගත වර්තමාන වශයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන එක නැති කරන්න මේ ඕන. ඒ පහළ වෙන සීමාවේ තමන් වාසය නොකළ යුතුයි. අපි හිතමුකෝ හම්බන්තොටට වහිනවා කියලා. හම්බන්තොට වාසය කළොත් තෙමෙනවා. කොළඹ වාසය කරනකොට තෙමෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් තුල ඉන්ද්‍රියන් යටත් වාසය කළොත් එහෙම ඉන්ද්‍රියන් තුල ඇතිවන ස්වභාවයට හසු වෙනවා. ජීත් මේ අපූර්ව ඉන්ද්‍රියන්ගෙන් තොර ප්‍රදේශය හඳුනගත්තට පස්සේ අර ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයට ඉන්ද්‍රියන්ට හසු වීමට මේ මුලාවටපත් වෙන්නේ. ඉන්ද්‍රියන් දෙස බලන්නේ, සමාධිය දෙස බලන්නේ, සිහිය හැටියට භාවිතා කරන්නේ ලෝකෝත්තර බවමයි. ලෝකෝත්තර දැක්මට වෙහෙස කළ යුතු ඉන්ද්‍රියක් නැත. වෙහෙස කළ යුතු ඉන්ද්‍රියක් නැත. සියලුම ඉන්ද්‍රියන් නිවාදමා තමයි මේ ලෝකෝත්තරත්වය උපදින්නේ. ඥානයට වෙහෙසකුත් නැහැ. සතිය වෙහෙසවන්න ඕනත් නැහැ. ප්‍රඥාව වෙහෙසවන්න ඕනත් නැහැ. සිත වෙහෙසවන්න ඕනත් නැහැ. විමර්ශනය වෙහෙසවන්න ඕමනාවකුත් නැහැ. ඉන්ද්‍රිය ධර්මතා කිසිවක් වෙහෙස කිරීමට අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඒ වෙහෙස කිරීම තමයි නිවන වැසීමට හේතුව. මේ ඉන්ද්‍රිය විවේක ගන්වන ඥානය හරි සියුම් දෙයක්, හරි ගැඹුරු දෙයක්. තමන් හඳුනගත්තොත් බොහෝම වටිනවා. හැබැයි ඒක කියලා දෙන්න බෑ, තමන් හොයාගන්න ඕන. ඥානවන්තයෝ තමයි ඥානය අවදි කරගන්නේ. ලෝකෝත්තර ඥාන එකක්වත් ලෞකිකව නෙමෙයි. සරලයි. ඒ ලෝකෝත්තර ඥානය තෝරගන්න හරි සරලයි. ලෝකෝත්තර ඥානයේ තුල රූප වේදනා සංඥා සංකාර විඥාන නැත. මොන ලෝකෝත්තරත්වේ හොයාගෙන යන කෙනෙකුට ඔය මදිද? තාකි සිවක් අවශ්‍ය කරන්නේ ඔය හොඳටම ඇති. එමන ලෞකික ඥානයක් තුළ, ලෞකික දර්ශනයක් තුළ, ලෞකික වශයෙන් ගන්නා වූ හැම ස්වභාවයක් තුළම පවතින්නේ ඔය පංච උපාදානස්කන්ධය කියන පහේ ක්‍රියාකාරීත්වය. පිළිකුල් කරන්නේ ඔය ක්‍රියා පංච උපාදානස්කන්ධය තුළ, ප්‍රසන්න කරන්නේ ප්‍රසාදය දක්වන්නේ පංච උපාදානස්කන්ධය තුළ, ඇලෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ, ගැටෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ, ඇහ සංවරයි සාදු, කන සංවරයි කියන්නේ නිවුණා, තැන්පත් වුණා, ඒකේ කලබලේ අවසන් වුණා. කන සංවරයි, ඒකෙත් තිබිච්ච කලබල ගතිය නැති වුණා. බලන්න ඔබ ඇහ දිහා විශේෂයෙන්, මස් ඇහ දිහා නෙමෙයි ඔබ බලන්නේ. මස් ඇහැට රූප ගෙනෙන්නේ ආධ්‍යාත්මික චක්කු විඥානයේ දිහා බලන්න ඕන. ඇස කියන්නේ ඒ සියල්ලටම, රූපයට, මස්සහැට, මස්සහෙන් ගැඹුරේ තියෙන චක්කු විඥානයට, ස්පර්ශයට. ඇස කියන්නේ ඒ ගුණුවටම කියලා මතක තියාගන්න. අනිත් ඉන්ද්‍රියනොත් එහෙමයි. ඇහැ සංවරයි. බලන්න ඇහි ප්‍රශ්න නැහැ කියන එකනේ. කන සංවරයි. මේ ශබ්ද වලින් ඔක්කොම මේ කම්පන සංවරයි, දිව සංවරයි, නාසය සංවරයි, ගත සංවරයි, හිත සංවරයි, සාදු සාදු, සබ්බත් සංවරෝ සාදු, සබ්බ දුක්ඛා වගුණ, සියලු දුකින් මෙයා නිදහස් වුණා. අන්න ඉන්ද්‍රයන් ටික සංවර වෙච්ච ගමන් නිදහස් වෙනවා. මේ සංවරකමේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මෙතෙන් ආවට පස්සේ එයාට, එයා ප්‍රේම එකක් හදන්නේ එයා සංවරද අසංවරද කියලා. දැන් මේ ලෝකේ සංවරය ඉන්නෝ, ඒ සංවරය ඉන්නේ මම සංවරයි. ඒකවල තමන්ට හදලා තියෙනවා, තමන් පිළිබඳව ඉමේජ් එකක් හදලා තියෙනවා මම සංවරයි. මෙතන හදන්නේ තමන්ට රාමුව චිත්‍රයක් හදන්නේ මම සංවරයි කියලා. ඒ හේතුව යා ලෝකෝත්තර සංවර වෙච්ච නිසා. ඉන්ද්‍රියන් තුල සංවර වුණොත් එහෙම එක වෘතයක් වෙනවා. ඉන්ද්‍රියන්ගෙන් තොරව වීමෙන් ඇතිවන සංවරය තමයි මේ ආර්ය සංවරය. ඉන්ද්‍රියන්ගෙන් තොරව ඇතිවන සීලය තමයි ආර්ය සීලය. දෘෂ්ටි නොගැනීමේ සීලය තමයි ආර්ය සීලය. මේ අරියතුන් වහන්සේලාගේ මඟ තුල පවතින සීලය. එයාට මේ ලෝකේ ඇලෙන්න කිසිම කාරණයක් නැහැ. ගැටෙන්න කිසිම කාරයක් නැහැ. එයා තැහැරලා දැන්. දැන් සමහර මිනිස්සු ඉන්නෝ දැන් මේ රට හදන්න පුළුවන්ද කියලා බලලා බලලා මේ රට හදන්න බෑ, මේ මිනිස්සු හදන්නත් බෑ, මේ මිනිස්සුන්ට කියලා යමක් තේරුම් කරලා දෙන්න බෑයි කියලා තේරිච්ච ගමන් මේ මිනිස්සු කරන්නේ මේ රට අතහැරලා යනවා. ගිහිල්ලා එන රටකට වෙලා ඒ රටේ ගෙවල් දොරවල් හදාගෙන ධර්මල් හදාගෙන පහදේ ජීවත් වෙනවා. ආන්නේ වගේ එක උපමාවක් හැටියට ඒකත් ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් තුල හදන්න බලලා 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 එයාට තේරුම් නැති වුණොත් ඇත්තෙන්ම තමයි මේ ඉන්ද්‍රියන්ගේ නික්මිලා එතෙන්ටපත් වෙනවා. මොකද මේ ඉන්ද්‍රියන් තුල කොයිබකවත් සාර්ථකත්වයේ කියන එක, නිවන කියන එක, සැනසීම කියන එක දකින්න බැරි නිසා කුඩා වේගවත් සැනසීම දකින්න බැරි වෙච්ච නිසා. ඉතින් ලෝකය තුල ඉඳගෙන ලෝකයට සංකල්ප දුන්නට ලෝකයෙන් ඈතර වෙන්නේ නැහැ. මොකද සංකල්පත් ලෝකේ. ඒ නිසා මේ ලෝකේ භාවනා ක්‍රමත් මිනිස්සුන්ගේ සංකල්පත් සියල්ලම නිවන් දකින්නකත් සියල්ලම මේ වෙනකොට මඤ්ඤමානයටම හසු වෙලා තියෙන්නේ. මඤ්ඤමානය කියලා කියන්නේ මමත්වයට. මමත්වයට හසු වෙලා තමයි දර්ශනය තිබෙන්නේ, ජීවිතයේ තිබෙන්නේ, සමහර වෙලාවට භාවනාවල් තිබෙන්නේ මේ මඤ්ඤමානය තුල. අමඤ්ඤමානය තුල නෙමෙයි. මත්යෙන් තොරව නෙමෙයි. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට බොහෝමයි ගැටලු ප්‍රශ්න. මඤ්ඤමානයෙන් තොර වූ දර්ශනය ඔබට ඇත්නම් ඔබට ඒක විශාල ශක්තියක්, බලයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දහම් මැස බලන්නේ ගුණය, ඒ ඥාණය, ඒ ශක්තිය ඔබ සතුද කියලා. අමඤ්ඤමානයෙන් බලන්න පුජ්‍යලේ එයාට හැඩ ගැහෙන්න ඕනත් නැහැ, හැඩ ගැස්සන්න ඕනත් නැහැ. ඒකට හේතුව එයා සංඥා ගැනීමෙන් නෙමෙයි මේක කරන්නේ. සංඥාවෙන් තොරව මේ ලෝකෙ පේනවනේ හරි නිදහස් මේ ලෝකෙ තියෙන දේවල්. නමුත් තමා විසින් ඒ කෙරෙහි පටලවන සංඥාව තමයි ඒ විදියට තමන් වේදනාවට පත් කරන්නේ. තේරෙනානේ? තමා විසින් ඇති කරන සංඥාව තමයි තමම වේදනාවට පත් කරන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙ හරි නිදහස්ව තියෙන්නේ. අපි ඔබ විවිධ උදාහරණ වලින් කියලා තියෙනවනේ. එක පුරුෂයෙක් ඉන්නවා මෙතන. ඒ පුරුෂයා හඳුනගන්නේ ඔබේ සංඥාවට අනුව. ඒ අනුවට ඔබට වේදනාව පහළ වෙනවා. එක කාන්තාවක් තියෙනවා. ඒ කාන්තාව හඳුනගන්නේ ඔය කාන්තාවක ඔහේ නිකන් කිස් දෙයක් තියෙන්නේ ඔබේ සංඥාවට අනුව. එයා දුව හැටියට හඳුනගන්නවා, භාර්යාව හැටියට අඳුන ගන්නවා, සහෝදරිය හැටියට අඳුන ගන්නවා, හිතවතිය හැටියට අඳුන ගන්නවා, සතුරු කෙනෙක් හැටියට හඳුන ගන්නවා, මිතුරු කෙනෙක් හැටියට හඳුනා ගන්නවා ආදී වශයෙන්. ඒ කෙනා හරි නිදහස්. නමුත් මිනිස්සුන්ගේ හඳුනා ගැනීම සංඥා තමයි. ඉතින් සංඥාවට අනුව හඳුනා ගන්න ගියහම වේදනාවෙන් බේරෙන්න පුළුවන් කම නෑ. සංස්කාර පොදියට සංසාරට එන එකෙන් බේරෙන්න පුළුවන්කම නැහැ. ඉතින් අපි අද ඉංග්‍රීසි දේශනාවක් තුන දාලා තිබ්බා. බලන්න ඒකේ අර මූජි කියන මේ මහත්මයා බලන්න Hindu ස්වරූපයක් තුළ ඉඳගෙන බුදුදහමේ ගැඹුර කියනවා. අපේ අය බුදුදහමේ ස්වરૂපයෙන් ඉඳගෙන Hindu වැඩ කරනවා. වෙනස තේරෙනවා නේද? හින්දු ස්වරූපයයි බුදුදහමේ ප්‍රකාශයයි. බුදුදහමේ ස්වරූපයයි හින්දු වැඩයි. ඔන්න ඔකයි තියෙන්නේ. ලෝකෙටම දැන් අවශ්‍ය වෙලා තියෙනවා ඒ කිසි කෙනෙක් එක්ක මුකුත් හිතන්න හොඳ නැහැ. මේ ලෝක සත්‍ය විවිධ දේවල් කරන්නේ බය ඇති ගැනීම නිසා, ඒවෙන් නිදහස් වීම සඳහා නොදන්නා කම් තනවෝදේ. ඒ සියලුම දෙනා අවබෝධයට පත් වුණාම වෙනස් වෙනවා. සත්‍යයට පත් වුණාට පස්සේ වෙනස් වෙනවා. ඒ නිසා මේ සත්‍ය අති දුර්ලභයි. ඒ නිසා මේ සත්‍ය වහා වටහාගෙන ඒ ඥානයේ, ඒ ගුණයේ හිමිකම් භාරකම් ලැබිය යුතුයි. බුදුන් දකින්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන සදායතන වලින් නොවේ. ඊළඟ වචනේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔය කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද ස්වාමීන් වහන්සේගේ කර්මස්ථානය ඔබට මෙනෙහි කරන්න, ගැඹුරින් පරිශ්‍රණය කරන්න ලැබෙන කාරණය, බුදුන් දකින්නේ සකනනාසය දිව ශරීරය මන කියන මේ සදායතන වලින් නොවේ. දැන් බලන්න ඔබ, ඔබ දිහා බලන්න, ඔබ කරන දේ බලන්න, ඔබගේ විමසුම නිවැරදිව ගමන් කරනවද බලන්න, ඔබේ දර්ශනය හද්ද බලන්න, දර්ශනේ අඩුපාඩු තියෙනවද බලන්න. ගවේෂණාත්මක භාවනාව, විදර්ශනා භාවනාව. ලෝකය කියන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, ලෝකය අත්හරින්න තියෙන දෙයක්, නිසරු දෙයක්, නිෂ්ඵල දෙයක්, මායාවක්, මිරිඟුවක් කියලා බුදුර මතක් කරේ. ඒකයි මේ ලෝකය හදන්න බෑ. එහෙම සිත එකඟ කරන්න ගිහිල්ලා එකඟ කරන්න බෑ. එකඟ කරන්න ගියොත් හිත අවුල් වෙනවා. බලන්න හිත එකඟ කරන්න ගිහිල්ලා අවුල් වෙනවා. මොකද කලබලය කියන එක එයා ඔළුවට අරගෙනම තමයි සිත එකඟ කරන්න යන්නේ. ඒකත් හරියට අර අපි පොස් අමතක කරන්න උත්සාහ කරනවා වගේ. බලන්න ඔබ කරන්නකෝ කොස් සමතක කරන්න. පුළුවන් කමක් නැහැ. අමතක කරන්නේ මතක් වෙනවා. දැන් අපේ ලංකාවට වෙලා තියෙන මොකද? උදේ හවස හැමතිස්සෙම පන්සිල් රකින්න කියනවා. මොකද වෙන්නේ? පන්සිල් කඩනවා. ඇයි අර පොත් අමතක කරනවා වගේ වැඩක්? දේ පාන්දර ඒ ටිකම තමයි මතක් කරගන්නේ, ඒ ටිකම තමයි කරන්නේ. මේක මනෝ විද්‍යාව හඳුන ගන්න, මනසේ ස්වභාවය හඳුන ගන්න. ටිකොඩ වෙන්න නම් ළඟේ ස්වභාවයේ සැඩපහර හඳුන ගන්න ඕන. නිරන්තරයෙන්ම බලන්න ඇස සංවරද. ඔබ ඇසේ කොටසක් වෙන් කරගෙනද ඇස වෙන් කරගන්න ඕනේ? අපි කෙනාගෙන් කෙනාට බලන්න වෙන් කරගන්න, තමාගේ ස්වરૂපය මෙයයි කියලා ඒකට බලන්න වෙන් කරගන්න. ඒක තමයි වර වර ප්‍රසාද කියලා කියතියක් තියෙන. ඒ වගේ තමයි වරයක් ලබා දෙනවා කියලා කියන්නේ. ඒ වගේ මේකත් වරයක්. ආ වෙන් කර ගැනීමක්. සමහර අයට වරමක් ලබා දෙනවා කියලා කියන්නේ. මේකත් වරයක්. ඒකද සංවර කියලා කියන්නේ? මේ වෙන් කරගත්තු ස්වභාවයක් වරයක් ගත්ත ස්වභාවයක් නෑ යා තුළ. පවතින්නේ ශාන්ත බව. ලෝකේ හරිම ශාන්තයි. මිනිසුන්ගේ දෘෂ්ටි සමූහය තමයි මේ ලෝකේ කිලිටි කරලා තියෙන්නේ. මිනිසුන් හැමෝම කැමති සැප විඳින්නයි. නමුත් අසාරේ සාර මතිනෝ නිසා සැපේ පහවී තියෙනවා. අසරු දේවල් සරුවි කියලා හිතපු නිසා. කිසි කෙනෙක් දුක් විඳින්න කැමති නැහැ. මේ රටේ අරක්කු ලීටර් මිලියන ගාණක් බොන්නේ අවුරුද්දකට දුක් විඳින්න නෙවෙයි සැප විඳින්න. සිගරට් මිලියන ගාණක් බොන්නේ දුක් විඳින්න නෙමෙයි සැප විඳින්න. අනේකාකාර දුක් ගැහැට මිනිසා විඳින්නේ දුක් විඳින්න නම් නෙමෙයි, ඔවුන් මේ සියලු දේ කරන්නේ සැප විඳින්න. නමුත් ප්‍රශ්නේ අසාරු සාරමතින. ඊළඟට අපි භාවනාවටත් එනවා. භාවනා පැත්තටත් යන්නට පස්සේ අපි කිසි කෙනෙක් දුක් විඳින්න නෙමෙයි මේ භාවනාවල එකක්වත් කියන්නේ සියලු දෙනාම සැප විඳින. නමුත් අසරු දේ සරු කොට ගත්තාම හරියට ප්‍රතිපදාව දැනගත්තේ නැති වුණා මොකද වෙන්නේ? එයා භාවනාවල් තුල හිර වෙනවා, අනවබෝධයටපත් වෙනවා, විකලත්වයටපත් වෙනවා. විවිධ වංචනික ධර්මවලට හසු වෙනවා. දෘෂ්ටි සංකල්ප අතරේ තෙරපෙන්න පටන් ගත්තොත් ඒකෙන් නිදහස් කරන්න අපහසු වෙනවා. හැලිය ඇතුලේ බහැලා ඉද්දි හැලියේ හැඩේ පේන්නේ. හැලියෙන් එළියට එන්න ඕන. විශාල අරවි දාලා තම්බන ලොකු හැලේ තියෙන ඒවා මිනිස්සුන්ට බහින්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර ටැංකිය වගේ බැරල් වගේ තියෙන ඒවා තියෙන ඕයි බැහැ බහින්න පුළුවන්. නමුත් ඔක බැහැලා බලන්දී ඕක ඇතුලේ තියෙන හැඩේ පේන්නේ නැහැ. ඒකෙන් එළියට ආවහම යාට ඒක හැඩේ පේනවා. ඒ වගේ මේ සිත ඇතුලේ මේ ඉන්ද්‍රියන් ඇතුලේ අපි බැසගෙන ඉන්න තාක්කල් අපිට මේ සිතේ හැඩේ නියම විදිය සමස්තය පේන්නේ නැහැ. පොළවේ ඉන්න කෙනාට ලෝක බෝලේ රවුම් කියලා පේන්නේ නැහැ. ඒක බෝලයක් කියලා පේන්නේ නැහැ. මේක චන්ද්‍රයා ග්‍රහයන් අතර ගැරකෙන ආකාරයේ පේන්නේ. මේකෙන් ඔබ්බට ගියා. අන්න ඒ ඔබ්බට ගියපු කැමරාවට තමයි දැర్శණය වෙන්නේ. මේ අපේ ලෝක මූලෙ හැටි. අන්න ඒ වගේ තමයි පින්නතුනේ. අපෙන් අපි ගිලිහිලා ඉවතට ගියොත් තමයි අපේ හැටි අපිට පේන්නේ. ඊට පස්සේ සමාගයේ හැටි ඒක ස්වභාවයක් හැටියට එයා බාර ගන්නවා. සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටියකට එන්නේ නැහැ. දැන් ලෝකය වටකරගෙන තියෙන මේ චන්ද්‍රිකා වන් වලට මේ ලෝකයේ කම්පන වේගය එයාට හිතෙන්න දැනෙන්නේ නැහැ. එයා මේ පොළොවේ නික්මිලා ඉන්න නිසා මේ පොළොවේ තියෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ කැරගෙන ස්වභාවයක් තියෙන, පවතින ස්වභාවයක් තියෙන, ස්වභාවයේ ස්වභාවයක් ලෙස බාරගෙන තියෙන, වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ යාට ඒක කිසි ප්‍රශ්නයක් නැමේ. එයා කරවලව තියෙන පැත්තක් දකිනවා, එළිය දැන් තියෙන පැත්තක් දකිනවා. එහෙම නේද? එයා අභ්‍යවකාශයේ තියෙන ඒ චන්ද්‍රිකාවර ගියාට පස්සේ එයා කරවල පැත්තක් දකිනවා, එළිය තියෙන පැත්තක් දකිනවා. ආන් ඒ වගේ තමන්ගේ මනසේ කරවල පැත්තක් දකින්නවා, එළිය තියෙන පැත්තක් දකින්නවා. එයට නොබැසගෙන, එයට නොඇලි ඈතින් සිටිනවා. කොහොමද මේ සදායතන නැමැති ලෝකයේ තුල? ඒ තුල තමයි ඔය කියන ඔක්කොම අභිධර්මය කියන එක තියෙන්නේ. සදායතනය කියන වචන ඒ හය අතරේ තියෙනවා. ආය වෙන මුකුත් ඕනේ නැහැ. ඒක මල්ල පිටින් විසිකරාම එක එක ඇටේ ගණන් කරේ නැති වුණත් කමක් නැහැ. එක එක ඇටේ ගණන් කරලා අයින් කළත් කමක් නැහැ. එහෙම නැත්නම් මල්ල පිටින්ම විසිකරත් කමක් නැහැ. මම නිවන් දකින්නව නෙමෙයි, නිවනට බාධාව මමත්වයයි. ඔන්න ඒක හොඳ කර්මස්ථානයි. මම නිවන් දකින්නව නොවේ, නිවනට බාධාව මමත්වය. බලන්න ඔබ මමත්වයේද කියලා බලන්නට ඇති ඕනෑ එපාකම් දෙකම අවසන්. අසන්නට ඇති ඕනෑ එපාකම් දෙකම අවසන්. ඕනෑ එපාකම් දෙකක්නේ. ඕනෑ කම් එපාකම් තුළ දෝලනය වන්නේ මහා විශාල පරාසයක් නොවේ. ඕනෑකම එපාකම නිවන් දකින එකක් ඒට පරිවර්තනය වෙලා එන්න පුළුවන්. ඕනෑකම එපාකම. කොයි සිතුවිල්ලක් එක්ක, කොයි අරමුණක් එක්ක, කුමන ස්වභාවයක් ඔබ ගත්තත් ඒ තුළ පවතින්නේ ඕනෑකම එපාකම. ඔබට ඕනෑ එපාකම් දුරු කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඕනෑ එපාකම් එපා එපා කියන්න පුළුවන් නම්, අන්න විශ්වීය දර්ශනය විශ්වවාසිකයා බවට පත් වෙනවා. භාවනා නැ, අභාවිතාවත් නැ, භාවනා නොකර සිටීමත් නැ, භාවනාවක් නැ. එයි පවතින්නේ ශ්‍රී සද්ධර්මය. වචන නැතුව එහි භාවනාවක් නැහැ, අභාවිතාවක් නැහැ, භාවිතාවක් නැහැ, අභාවිතාවක් නැහැ. එහි පවතින්නේ ශ්‍රී සද්ධර්මය වචන නැතුව. දැන් ඉතාම පහසු කළා, නිවැරදි කළා. ඔය ටික හරියට යෝනිසෝ මනසිකාරයට ගලපලා නිවැරදිම උත්තරේ සපය ගන්න අවශ්‍ය කරන හාත්පස හැම පැත්තේම පසුබිම ඔබට ඇති කරලා දීලා තියෙනවා. භාවිතාවක් නැහැ, අභාවිතාවක් නැහැ. එයි පවතින්නේ ශ්‍රී සද්ධර්මයේ වචන නැතුව. හොඳින් ගලපලා බලන්න කරුණු ටික ඔක්කොම එකට. නිවන දකින්න බෑ, දකිනවා නම් එය නිවන නොවේ. නිවන දකින්න බෑ, දකිනවා නම් එය නිවන නොවේ. නිවන ලබන්න බෑ, ලබනවා නම් ඒ නිවන නොවේ. නිවන ස්පර්ශ කරන්න බෑ, ස්පර්ශ වෙනවා නම් ඒ නිවන නොවේ. නිවන කඩන්න බෑ, බෙදින්න බෑ, වෙනස් කරන්න බෑ. කැඩෙනවා නම් බිඳෙනවා නම් එය නිවන නොවේ. දැන් තේරෙනවා නේද මනුෂ්‍යයා ළඟ තියෙන ඉන්ද්‍රිය ඌනතාවය නිසා තමයි නිවන නැත්තේ. හොඳ වචනයක් ඉන්ද්‍රිය ඌනතාවය. මොකද්ද මේ ඉන්ද්‍රිය ඌනතාවය කියන්නේ? ඇහැට උමනාව බලන්න මොනවා හරි බලන්න, කනට උමනාව මොනවා හරි අසන්න, ගතට උමනාව මොනවා හරි ක්‍රියාවලියක යෙදෙන්න, හොඳ වැඩ බවට ඕන එකක් කරන්න, හිතට උමනාව මොනවා හරි හිතන්න, ඇලෙන්න ගැටෙන්න. ඔකට කියනවා ඉන්ද්‍රිය ඌනතාවය. නොසෑයනකම මදිකම්. මේ ඉන්ද්‍රිය ඌනතාවය නිසා නිවන නැහැ. තාම සරලයි ඔබ ඉන්ද්‍රියන් පිට වලින් ඉන්ද්‍රියන් හයෙන් තොරව සිත පිහිටුවා ගත්තොත් ඔබ නිවන් දකින්නවා. හරියට සිත පිහිටුවා ගන්න ක්‍රමයක් කිව්වේ නැහැ කියලා කියන්න බෑනේ. ඉන්ද්‍රියන් හයෙන් තොරව මේ සිත පිහිටුවා ගත්තොත් ඔබ නිවන් දකින්නවා. නිවන් දකින්නේ පුජ්‍යලේ නොවි දෙයක් නොවේ. නිවන් දකින්න තැන පුජ්‍යලේක් නැ දෙයක් නැ. ඒකට කියනවා නිවන කියලා. පුජ්‍යලේක් ඉන්නව නම් දෙයක් තියෙනව නම් එදට කියන ලෝකේ කියලා. සරලයි. ඊට වඩා සරල කරන්න මේ ලෝකේ තව කිසි කෙනෙක් නැහැ. නිවන් දකින්න නම් එයා එතන පුජ්‍යලේක් නැ දෙයක් නැහැ. පුජ්‍යලේක් ඉන්නවනම් දෙයක් තියෙනවනම් ඒක නිවන නෙමෙයි. ඒකට කියන ලෝකීය. ලෝකීය දැක්මේ පුජ්‍යලේක් ඉන්නවා දෙයක් තියෙනවා. ලෝකෝත්තරත්වයේ පුජ්‍යලේක් නැහැ දෙයක් නැහැ. ඒක ප්‍රායෝගික කරන යථා භූතම් ප්‍රජානාති කිව්වේ. යදා පඤ්ඤාය පස්සති කිවි ඕක ප්‍රායෝගික වෙන්න ඕන සමාතව. ලෝකෝත්තර ස්වභාවය ප්‍රායෝගික වෙන්න ඕන. හරියට ධර්මයට ගැළපෙන්න. ගොඩාක් අවශ්‍ය කරන විමර්ශනය. ගොඩාක් අවශ්‍ය කරන විමර්ශනය. විමර්ශනය සහ ප්‍රඥාවෙන් කරුණු හඳුනා ගැනීම. හඳුනා ගැනීමෙන් වෙනස් වීම. හරියට වෙනස් වෙන්න ඕන. කොච්චර සූක්ෂමද කියතොත් අස්ලෝන් ගහක් 16කට බලලා ඒ කොටසක් දෙපළ වෙන්නට දෙකට කැඩෙන්නට හීයකින් විදිනවා වගේ සූක්ෂම ක්‍රියාවලියක්. ඒ නිසා මේ ධර්මයේ පිළිපැද්දොත් ඔබේ ඥානය තුළ පිරිසිදු බවක් ඇති වෙනවා. ඥාන විසුද්ධිය. ඔබේ සිත තුළ පිරිසුදු බවක් ඇති වෙනවා. චිත්ත විසුද්ධිය. ඔබේ චේතනාව තුළ පිරිසුදුකමක් ඇති වෙනවා. චේතෝ විමුක්තිය. ඔබේ සංඥා තුළ නිරෝධයක් හටගන්නවා. සංඥා නිරෝධය. මේ සලායතන වල නිරෝධයක් හටගන්නවා. සලායතන නිරෝධය. පස්ස නිරෝධය. එකිනෙකට හැපිලා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් සිද්ධ වෙන ස්වභාවය, ස්පර්ශ වෙන ස්වභාවය, මේ සියල්ල නැති වෙනවා. පස්ස නිරෝධ. මොනතරම් ලස්සනද, මොනතරම් අගේද ධර්මය. ඇහෙන් බලන්න එපා. බැලිය යුත්තේ ලෝකෝත්තර ඇසින්. ඥානයෙන් බලන්න එපා. ඔබ බැලිය යුත්තේ ලෝකෝත්තර ඥානයෙන්. ලෝකෝත්තර ස්වરૂපය ඔබ තුල වැඩෙන්න ඕන. මෙන්න මේ ලෝකෝත්තර ස්වરૂපයට කියන්නේ කුසලස්ස, කුසලේ. ලෝකෝත්තර සසරෙන් නිදහස් වීමේ ශක්තිය, ගුණය. තමන්ට දැනෙන පරිදි තමන් බලන්න ඕන. තමන් පීඩාවක් විඳිනවා නම් ඒ පීඩාව වෙන්නේ ගැටලුවක් ඇති නිසා. ගැටලුව දිහා බලන්න ඕන. ගැටලුව තේරුම් අරගෙන ගැටලුවෙන් නිදහස් වෙනවා. ගැටලුවක් තියෙනවා නම් තිබෙන්නේ ඒ අනාගතයේ හෝ අතීතයේ නොවේ, මේ මොහොතේ. මේ මොහොතේ ගැටලුව. ඒක බල බලා ඉන්නත් නෙමෙයි තියෙන, විසඳ ගන්න තියෙන, ඒක නිදහස් වෙන්න තියෙන. පොඩි ළමයි වගේ අඳන්න බෑනේ. කටුවත්තේ පැටලුණා නම් ඇඳුම එයාම කටුවත්තෙන් ලිහාගෙන යා යුතුයි. ඒ වගේම තමන් යම් දෘෂ්ටි අතරක, සංකල්ප අතරක පැටලුණාද තමන්ම තමන්ගේ ධර්මඥානය තුළින් ලිහාගෙන යා යුතුයි. මේ හරියට තේරුම් ගත්ත අය දහම් සෝය විඳිනවා, දහම් රසය ලබනවා, ප්‍රමෝදය, ප්‍රීතිය, සතුට අනිවාර්යයෙන් මේ සිත තුළ නිසංසල බව හට ගන්නවා. තේරුම් ගන්න බැරි වුණා නම් තමන් නොදැනීමත්වම මේ සියල්ලටම තියෙන්නේ මෙච්චරයි කියලා විශ්වාසයක් තිබුණොත්, ඉන්ද්‍රියන් හය විතරයි කියලා, යා ඉන්ද්‍රියන් හය තුළම දෝලණය වෙවි, දෝලණය වෙවි, පීඩාව විඳිනවා. මේ ලෝකෙ නිදහස් වෙන්න අලුත්ම ක්‍රමයක් අලුත්ම ඉනිමගක් ලෞතර බුදු කෙනෙක් සැකසුවා. එනිසා ඒක තමන්ට තේරෙන විදිහට තමන්ට රුචි පරිදි නෙමේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධාත්මක අනුශාසනයට අනුව ඒ වෙනස් කරගන්න. බුදුදහම අපිට කියා දෙන්නේ පීඩන වලින් නිදහස් වෙන්න, පීඩනයකට ලක් වෙන්න නෙමෙයි. පීඩනයේ නිදහස් වීම හරි ලේසි වැඩක්. නමුත් පීඩන අතරේ ඉන්න අය උදවියට ඒ පීඩනයේ නිදහස් වීම මෘදු බව මොළොක් බව කියන්නේ කුමක්ද කියලා හඳුනා ගන්න බැරි වෙනවා. ඔබේ සිත යොමු විය යුත්තේ අපි ඒකට සිත කියලා කියමුකෝ. ඔබේ ඥානය දර්ශනය යොමු විය යුත්තේ අනන්තයට, අකාලිකත්වයට, නිරෝධයට. නිරෝධය තුල සිටගෙන නිරෝධය බැලිය යුතුයි. දෙපැත්තම නිරෝධ සාගතව තිබිය යුතුයි. දුටු දේ දුටු පමණයි, අසු දේ අසු පමණයි, ආග්‍රහණය කළ දේ ආග්‍රහණය කළා පමණයි, රසවින්ද දේ රසවින්ද පමණයි, දැනුන දේ දැනුන පමණයි, සිතුන දේ සිතුන පමණයි. කාටද? රහතන් වහන්සේට. ඔබ රහතන් වහන්සේ අඳුන ගන්න නම් සිටියේ ඔය කාරණාව ප්‍රමාණව. දැනෙන දේ දැනන පමණයි කියන්නේ දැනිලා උසුලා ගැනීමක් වෙලා පස්සේ ඒක ගණන් ගන්න නැතුව ඉන්නව නෙමෙයි. දැනෙන දේ දැනන පමණයි කියන්නේ ඇත්තෙම දැනුණ නෑ කියන එක පිළිතුරයි. ඇසුන දේ ඇසුන පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඇසුන් නෑ කියන එක. මම ඊට කලින් මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. ආග්‍රහණය කළ දේ ආග්‍රහණය කළා පමණයි කියන්නේ ආග්‍රහණය වුණේ නැහැ කියන එක. රසදැවුන එක රසදැවුන පමණයි කියන්නේ රසදැනුන්නේ නැහැ කියන එක. ස්පර්ශ වුණා පමණයි කියන්නේ ස්පර්ශ වුණේ නැහැ කියන එක. සිතක් පහළ වුණා පමණයි කියන්නේ සිත් පහළ වීමත් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක. ස්වභාවික කෙනෙකුට සිත් පහළ කිරීමට අවශ්‍ය නැහැ. ඒ ස්වභාවික ලෙස බාර ගන්නවා. දර්ශනයක් ඇති කෙනෙකුට ලොකුවට ඔතාගෙන දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවිකයි. බොරුවක් නොකියන කෙනෙකුට කිසි දෙයක් මතක තබා ගැනීමට අවශ්‍ය නැහැ කියන වගේ තමයි. සත්‍යවාදී මිනිසෙකුට ආශ්‍රය කරන්නේ පෙනුතුනේ. ඇත්තේ ඔබ අතිශයින්ම මේ ලෝකයේ තුල සත්‍යවාදී වුණා නම් හිතන්න පතන්න කිසි දෙයක් අවශ්‍ය කරන්නේ අතිශයින්ම ස්වභාවිකයි. ඒ නිසා ඔබ භාවනාත්මක පුජ්‍යලයක් වෙන්න හදන්න එපා. නිරෝධ සහගත පුජ්‍යලයක් වෙන්න හදන්න එපා. අවබෝධාත්මක පුජ්‍යලයක් වෙන්න හදන්න එපා. මාර්ගඵල පුජ්‍යලයක් වෙන්න හදන්න එපා. පුජ්‍යලත්වයේ ඇතිකල්ලි ඔය කිසිවක් නැත. සංඥාව කොහෙවක්වත් පිහිටවන්න හදන්න එපා. පිහිටවන්න ගිහිල්ලා පස්සේ දුකටපත් වෙන්නත් එපා. ආතන් වහන්සේලාගේ අපපතිත්තිත විඥානයක් තියෙන සංඥාවක් තියෙන එක පිහිටපු එකක් නෙමෙයි. සංඥාව තුළ පිහිටලා තේරුම් ගන්න දෙයක් නෙමෙයි. සඤ්ඤා නිරෝධයෙන් වටහා ගන්න දෙයක්. ඔබ දකින විදිය ඔබට හිරිහැරයක්ද සහනයක්ද? දුකක් නම් අසහනයක් නම් වහම හැරිලා බලන්න. ඔබ ධර්මානුකූලව පිහිටලා නැහැ. ධර්මයට අනුව හැඩගැහිලා ඉතන පිහිටලා නැහැ. ඒකයි ඒ. හරියට අපි තැනට සුදුසු නැති විදියට ඇඳුමක් අඳගෙන ගියොත් එතනින් දොස් අහන්න වෙනවා වගේ. මේ ධර්මයේ තුලට ඒ සුදුසු ආකාරයේ සකස් වීම කියන එක නැතුව ගමන් කළොත් එහෙම ධර්මයේ පිහිටන්නේ නැහැ. ධර්මයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ධර්මයේ තුරට ගමන් කරන්නේ අපි ඒ විදියට හරියට හැඩ ගැහිලා. නිවන සමීපේම ඇත. එහෙත් මිනිසා බොහොම දුරින් තමයි නිවන බලාපොරොත්තු වෙන්නේ. මිනිසා බලාපොරොත්තු වෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද නිවන. බුදුරජාණන් වහන්සේගේ නිවන නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිවන හැමදෙස්සෙම පාගගෙන මිනිසා විසින් නිර්මිත අවබෝධයක් නිර්මිත නිවනක් සොයාගෙන යනවා. ස්වර්ගය මොක්ෂය මේ මොහොතේම තියෙනවා. නමුත් මිනිසුන් හොයන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ස්වර්ගය. බෞද්ධයෝ සොයන්නේ බෞද්ධයන් විසින් පුතඥයන් විසින් නිර්මාණය කරගත්ත නිවනක්. ඉතින් ස්වර්ගය පෑගිනවා නිවන පෑගිනවා. එනිසා නිර්මිත කරපු ස්වභාවයක් සොයන්නට එපා. ස්වභාවිකත්වය හඳුනා ගැනීමට ඔබගේ ඉන්ද්‍රියන් අවශ්‍ය නැත. ස්වභාවිකත්වය හඳුනා ගැනීමට ඔබගේ ඉන්ද්‍රියන් අවශ්‍ය නැත. ඉන්ද්‍රියන් අවශ්‍ය වන්නේ අස්වාභාවික තත්ත්වයක් ග්‍රහණය කර ගැනීමට උපාදානය කිරීමට. එදේ හොඳින් ඔබේ අවධානයට ලබා ගන්න. ස්වභාවිකත්වය දැකීමට කිසිදු ඉන්ද්‍රියක් අවශ්‍ය නැත. ඒ සත්‍ය අසත්‍ය සවන්. ඒ අවබෝධ කරගන්න, ගැඹුරින් අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. නිවැරදි ආකාරයෙන් දැකීම පිහිටුවා ගත්තාම අන් සියල්ලම ඒ ආකාරයට නිවැරදිව පවතිනවා. ඒ නිසා තමයි සම්මා දිට්ඨියෙන් ආර්ය මාර්ගයේ ආරම්භ වෙන්නේ. විවේකීව සිටීමට නොදන්නා බැවින් සහ නිහඬව සිටීමට නොදන්නා බැවින් තමයි මිනිසාට සියලු ප්‍රශ්න. මිනිසුන් ඉගෙන ගත්තොත් විවේකයෙන් සිටින්නේ කෙසේද කියලා, නිහඬව සිටින්නේ කෙසේද කියලා ලෝකේ සියලු ප්‍රශ්න අවසන්. විවේකීව සිටින්න කියලා කිව්වොත් එහෙම කෙනෙක් අහන්න පුළුවන්, විවේකීව සිටින්නට අපි මොනවද කරන්න ඕන කියලා. හොඳයි, අපි මොනවද කරන්න ඕන විවේකීව සිටින්නට? විවේකීව සිටින්නට කරන්න ඕන විවේකීව සිටින එක. නිහිනවීමට අපි මොනවද කරන්න ඕන? නිහිනවීමට අපි කරන්න ඕන නිහඬව සිටීම. පාරවල් වහසාදමල පාරවල් වල වාහන නැතුව හිස් පාරක් දකින්නව නෙමෙයි. අපි සියලුම වාහන පාරේ දුවද්දී අපි කලබලයක් නැතුව වාසය කරනවා. මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඔක්කොම නැති කරලා දාලා පාළු පෙට්ටෙනියක් වගේම මනස දිහා බලාගෙන ඉන්නව නෙමෙයි. ඒ සියල්ල පෙනෙද්දි, දැනෙද්දි, ඇහෙද්දි ඒ තුල අවබෝධයෙන් බලා සිටිනවා. අවබෝධය කියන්නේ ලෝකෝත්තර අවබෝධයෙන් බලා සිටිනවා. එවිට ඒවා නෙළුම්පතට වැටි දිය බෙදුවාගේ පුරා ගැනීමක් නැහැ. මේ උරා ගැනීමනේ ප්‍රශ්නේ. පුජ්‍යලත්වයෙන් බැලුවොත් උරා ගන්නවා ඒක. සංඥාවට උරා ගන්නවා. විඥාණයට උරා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් බුදු ඇස, ආර්ය දර්ශනය, රහතුන්ගේ දර්ශනය, ඔබට ඡායා මාත්‍රයකින් ඕ පැහැදිලි නම් මේ පැහැදිලි මගේ දර්ශනය තව තවත් ඔබේ ආධ්‍යාත්මය තුළ දර්ශනය තුළ ඍජු කරගන්න නිවැරදි කරගන්න. හිත ඇතුලේ ධර්මය පිහිටන්න බෑ. ඉන්ද්‍රිය තුල ධර්මය පිහිටවන්න බෑ පෙන්නතුනි. ඒක අර ලෝකෝත්තර බව ලෝකයේ තුල පිහිටවන්න හදනවා වගේ ඇදා. අහස පොළොව තුල පිහිටවන්න බෑ. ඒ වගේ නිවන ඉන්ද්‍රයන් තුල පිහිටවන්න බෑ. අනන්තය අන්තයත් තුල පිහිටවන්න බෑනේ. අන්ත සමුදායක් තමයි ඉන්ද්‍රිය. අනන්තය අනන්තය ලෙස බාර ගන්නවා. අකාලිකත්වය තුල කාලය තුල පිහිටවන්නට බෑ. අකාලිකත්වය අකාලිකත්වය ලෙස බාර ගන්නවා. අවේදනාව වේදනාවක් තුල පිහිටවන්නට බෑ. අවේදනාව අවේදනාවක් හැටියට බාර ගන්නවා. අසංකාරිකත්වය සංස්කාර තුල පිහිටවන්න බෑ. අසංකාරිකත්වය සංකාරික ලෙස පිහිටවන්න. අරූපය රූපයක් තුල පිහිටවන්න බෑ. අරූපය අරූපයක් ලෙස බාර ගන්නවා. පුජ්‍යලේ නොවීම කියන එක පුජ්‍යලත්වය තුල පිහිටවන්නට බෑ. ඒ පුජ්‍යලත්වයකින් තොරවම පිළිගන්න. එනිසා නිවන් දකින්නේ මම නොවේ, නිවන් රස විඳින්නේ මම නොවේ, මම නැති ගම තමයි නිවනේ තියෙන ලොකුම රහ. මට තියෙන ලොකුම රහ මම නැති ගම. මට තියෙන ලොකුම වින්දනය විඳීම් නැති බව. විඳීම් නැත්තම් විඳවීම් නැත් නෑනේ. ආන්නේ ගුණය ඔබට හසු වුණා නම් ඒක තමයි ඔබේ ධර්ම නිදානය. අන්න එයා තමයි මාරයාට දකින්න බැරි තැනකට ගියපු කෙනා. ඔබට නූපදී සිටීමට අවශ්‍ය නම් ඔබ නොමැරිය යුතුයි. මැරෙන්නේ නැති වෙන්න ඕන නූපදී ඉන්නට අවශ්‍ය නම්. මැරෙන්නේ නැති අය කවදාවත් ආයි උපදින්නේ නැහැ. ඔබට නූපදීමට අවශ්‍ය නම් ඔබ නොමැරිය යුතුයි, අමරණීය විය යුතුයි. මරණයක් නැත්තෙක් වෙන්න ඕන. නිවන තුල නැහැනේ ජරාවට පත් වෙන ස්වභාවය, මරණයට පත් වෙන ස්වභාවයක් නැහැනේ. අජරාමර අජර අමර ඒක නේද මේ වචන වලින් කියවෙනනේ. අජර අමර හඳුනගත්ත කෙනාට මේක හරියම ඉතින් සහැල්ලු හරි සරල දෙයක්. හඳුනගත්තේ නැති කෙනාට ඉතින් මේක කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අපිට න්‍යායක් පෙන්වන්න බෑ. ඔබ ඒක තේරුම් ගන්න බලන්න ඕන. ධර්මයෙන් කියවෙනවනේ හැම ආකාරයකටම ඔබේ අධ්‍යයනය බලන්න. එක මොහොතකදී එක වෙලාවකදී ඔබේ අවබෝධය සහ ඥානය ඔස්සේ මතුවෙලා ඔබේ දර්ශනය නැවැරදි සම්මාදිටියට පත් වෙනවා. ලෝකේම තියෙන කෙනෙක් දකින්න දහම, කෙනෙක් පිළිගන්න දහම, කෙනෙක් අනුගමනය කරන දහම පුජ්‍යලයත්වයේ තුල දහම. ඊට පස්සේ පුජ්‍යලයා විසින් ඉගෙනගෙන පුජ්‍යලයෝම පුජ්‍යලයන්ට දේශනා කරන ධර්මය. ඒත් මේ ලෝකෝත්තර ධර්මය කියන්නේ පුජ්‍යලයේ දකින දහමක් නෙමෙයි. පුජ්‍යලයේ දේශන දහමක් නෙමෙයි. පුජ්‍යලත්වයේ පීඨා වූ පවතින ආයුධයක් තමයි. කකුල් දෙකෙන් හිටගෙන වාඩි වෙලා ඔබ දකින්න බැරි නම් ඔළුවෙන් හිටගෙන හරි ඔබ දකිය යුතුයි, තේරුම් ගත යුතුයි. හැබැයි මේ ලෝකෝත්තරත්වය තේරුම් ගත්ත කෙනෙකුට ආයි සාමාන්‍ය විදිහට දකින්න බැරි කමක් නැහැ. සාමාන්‍ය විදිහට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. රාජ්‍යත්වයට පත් වුණු රජතුමාට පදිකේතිකාව වාඩි වෙන්නත් පුළුවන්, රජපුටි වාඩි වෙන්නත් පුළුවන් වගේ. නමුත් සාමාන්‍ය වැසියාට පදිකේතිකාව වාඩි වෙන්න පුළුවන්, නමුත් රජපුටි වාඩි වෙන්න බෑ. ඒ වගේ තමයි අර විශේෂත්වයට පත් වුණාට පස්සේ විශේෂත්වයේ තුල ඉඳගෙන සාමාන්‍ය විදිය දැක්මත් එයා හඳුන්වනවා. ලෝකයේ අර විශිෂ්ට දැක්මත් එයා හඳුන්වනවා. සාමාන්‍ය විදියට බැලුවත් ඒ සම්මතයට පිවිස සම්මතයේ වාසය කිරීමට අවශ්‍ය නිසා සාමාන්‍ය ස්වરૂපයෙන් බලන්නත් එයා දන්නවා. ලෝකෝත්තරත්වයෙන් දකිනවා. හැබැයි ලෝකෝත්තරත්වයෙන් දකිනෝ යනු ඒක තුල ඔය කියන තරම් කිසි දෙයක් මොකක්වත් නැහැ. එතන ඇත්ත වශයෙන්ම ලෝකෝත්තරත්වයේ තුල ශ්‍රද්ධාවත් නැහැ, ප්‍රඥාවත් නැහැ, සතියත් නැහැ, සමාධියත් නැහැ, සංවරයකුත් නැහැ, අසංවර බවකුත් නැහැ, ස්ත්‍රියකුත් නැහැ, පුරුෂයෙකුත් නැහැ, කරුණාව, දයාව, මෛත්‍රිය, ප්‍රේමය එව්වත් නැහැ, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පළිගැනීම ඉවත් නැහැ. ඔබ හිතාගෙන ඉන්නවා නම් මේ මහා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් ළඟ, ආර්ය ශ්‍රාවකයෙක් ළඟ. හරියට මේ කරුණාව, දයාව, මෛත්‍රිය, ප්‍රේමය ඒවා තියෙන්න ඕන කියලා එහෙම නැහැ. ඔය කරුණාව, දයාව, මෛත්‍රිය, ප්‍රේමය තියෙන ළඟ අයගේ ළඟම තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානෙ තියෙන්නේ. ඒ නිදහස් දර්ශනයක්, නිදහස් අවබෝධයක් දැක්මක්. ඔබ හිතනවා නම් ඒව තියෙන්න ඕන කියලා. එමුණුත් ඒක ලෝකය. තිබෙනවා නම් දිත්තය ද්වාකාරයේ තියෙනවා. දිත්තය අනිවාර්යෙන් පවතිනවා. තියෙනවා නම් ඕනම දෙයක. ඇලීම තියෙන කෙනෙක් ළඟ ගැටීම පවතිනවාමයි. කරුණාව තියෙන කෙනෙක් ළඟ වෛරය තියෙනවාමයි. මේ විශිෂ්ටත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝකේ මොනතරම් ස්වල්ප වූ පිරිසකටද? තාම ස්වල්ප වූ පිරිසකටමයි. ඒ ගුණයේ ඥානයේ දර්ශනයේ තියෙනවා නම් එයාට හරිනු. ප්‍රබෝධයක් සතුටක් එයාට සතර අපා දුක බය බිය දැනෙන්නේ. දාන දෙනකොට තියෙනවනේ ඒ සතරපා බිය තියෙනවා. බිය තියෙනවා නම් වහ වහම ධර්මයට යොමු වෙන්න ඕන. මොකද හේතුව එයාට ඒ සංඥාවක් දෙන්නේ. සතරපා බිය තියෙනව නම් වහාම ඒකේ සැලකීමක් වෙනවා. දැන් ওই විභාගල යන දරුවන්ගෙන් උත් මං අහන දේ තමයි විභාගයට බය තියෙනවද කියලා. ඒක ඕකේ. ඒ විෂය හරියට කරේ නෑ නේද? ඕකේ. අනිත් විෂය ඒකට නම් බය නෑ. ඒ විෂය හරියට කළා නේද? ඔව්. ඒ නිසා මම බය නෑ ඒකට. එහෙමනම් හරියට කරපු විෂයට යා බය නෑ. හරියට කරපු නැති විෂයට බයයි. එහෙනම් අපිට බය එනවා කියන්නේ මොකද්ද? විෂය ෆේල් වෙනවා. සංසාර බය, මරණ බය, අපා බය තියෙනනම් වහ වහ ධර්මයට ඔබේ මනස විවෘත කරන්න. ධර්මයට විවෘත කරන තරමට සේදුම් කාරකයක් වාගේ ඔබේ හිතේ තියෙන කහල ගොඩවල් මලකඩ කැඩිලා කැඩලා දුර වෙලා ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ ඇත්තෝ අහනවා තමයි. හැබැයි විවෘත නැහැ. පුජ්‍යල හැටියට අහන්නේ. පුජ්‍යල පේරණයෙන් පෙරල තමයි ගන්නෙ. ඔබ සත්‍යයේ පෙරහන් කඩ පාවිච්චි කරන්න, පුජ්‍යලත්වයේ පෙරහන් කඩ පාවිච්චි කරන්න එපා. ආ මට ගැළපෙන විදියට ආවොත් මම ඒක බාර ගන්න. එතකොට ඒක පුජ්‍යලත්වයේ එක. අපිටත් තිබුණා. පෙරහන් කඩයක් තිබුණා. මිනිස්සු නැත්තම් කියන්නේ ඔක්කොම බාර ගන්න ඕනේ. එමුණුත් අපි අතරමං වෙනවා. සත්‍යයේ පෙරහන් කඩේ තියෙනවා. ඒක කොහෙද දැනෙන්නේ? ඒක අපිට ආධ්‍යාත්මිකව දැනෙන විදියත් එක්ක අපි හරියට අනුගත වෙලා ඒ දැනෙන විදිය දැනෙන ආකාරයට තේරුම් අරගන්න. පච්චත්තං වේදිතබ්බෝ කියන ඒ සත්‍යයේ පෙරහන් කඩේ තියෙනවා. පුජ්‍යලේ පුජ්‍යලත්වයේ පෙරහන් කඩෙන් පෙරන්න එපා ධර්මයේ. එහෙමනොත් ඉතින් අර පුජ්‍යලත්වයට අනුකූලව තමයි ඒක පෙරෙන්නේ. සත්‍යයේ පෙරහන් කඩෙන් පෙරලා ගන්න. ඉතින් බුදු කෙනෙක්ගේ ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධර්මය පෙරහන් කඩ නැතුවම ගත්තත් ක්ෂණිකව යා පරිවර්තනය වෙනවා. කුඩාම දරුව සමහරලාට ජීවිතේ අවබෝධ කරගෙන තියෙන ඒගොල්ලන්ට ලොකු පෙරහන් කඩ නෑ පෙරලා ගන්න. කියන දේ දිහා අවදී එකපාරටම බලනකොටම යා ජීවිතේ අවබෝධ කරගන්න. අපේ මේ පුජ්‍යලත්වයේ කැටිවුණු මිනිසාගේ නිත්‍යයෝ සුඛයෝ ආත්මයෝ මමයෝ කෙනෙක් ගැට ගහගෙන ඉන්නෝ. හැරිලා බලන්නේ මම කියලා මේ ගැට ගහගෙන ඉන්නේ. මම කියන ඒ ස්වરૂපය තුළ මට මොකද්ද ඇත්තෙන්ම අයිතිය? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම අයිතියක් ඇත්තටම තියෙනවද කියලා බලනවා. බැලුවට පස්සේ තමයි තේරෙන්නේ මේ මමේ කියන පෙරහන් කඩේ වැඩක් නැහැ. මේක ලෝකෙ වැදගත් සත්‍ය කියන පෙරහන් කඩේ. පෙරහන් කඩේ කියන්නේ පෙරලා වතුර පෙරන ගන්න ඒ වගේ සත්‍යයේ පෙරහන් කඩේ. දැන් මෙතනට පැමිණෙන බොහෝ පින්වතුන්ට ඒ සත්‍යයේ පෙරහන් කඩයත් සත්‍යයේ ධර්මයෙන් පිරීමත් සත්‍යයේ දර්ශනයක් තියෙන බව මම විශ්වාස කරනවා. ඒ අය තව තවත් පූර්ණයටපත් වෙන තව තවත් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. සමහර කිරිසක් ඉන්නවා මොකක්වත්ම තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අපැහැදිලි බවක් තියෙන අය ඉන්නවා. ඒ අයට පැහැදිලි කරගන්න දිගින් දිගටම අහන්න ඕන. ගමන දුෂ්කර වුණත් දුර වුණත් යා යුතු මඟ මෙයයි. අවබෝධ කළ යුතු ධර්මය මෙයයි. මෙය ආගමක් වූ ජාතියක් වර්ගයක් තුළින් පැන නගින දෙයක් නොවේ. මේ තමයි ලෝකමානව සත්‍ය විශ්වීය ධර්මය තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින සත්‍ය තථාගතයන් වහන්සේ නමක් පහළ වීලොට වදාරන සත්‍ය පුදුමයිනි පින්නතුන මේක සවාගෙනින් ආශ්චර්යයක් පුදුමයක් අද්භූතයි ශ්වාස කරන්න බෑ අමාරුයි ඒකනේ සමහර අය කියන්නේ අද කාලේ මම දකින්න පුළුවන්ද අද්භූතයි ඒක වෙන්න බැරි වෙනා එහෙම දැකපු අය ඉන්නවද ඒක වෙන්න බැරි වෙනා අද්භූතයි කියන්නේ ඒකයි ශ්වාස කරන්න බෑ ඔය විදියට නිවන් දකින්න පුළුවන් ඒකත් අද්භූතයි එහෙමත් නිවන් දකින්න බෑ කියලා හිතන්න ස්වාමීන් වහන්සේගේ ධර්මයේ සත්‍ය නම් මොකද කරන්න ඕන ඒක? ඒක අනුභව කරන්න ඕන. ඒක පානය කරන්න ඕන. ඒ පානය කරද්දී තමයි ඔබගේ ලේයට මස් ආහාර සමග ජීවයේ සමග සම්බන්ධ වෙලා ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ඒත විශ්වාස කළාට මදි. මෙහෙත් ගෙනල්ලා තියාගත්තට මදි. මෙහෙත් පානය කරන්න ඕන ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ගොඩක් දෙනෙක් මෙහෙත් හරි කියලා දන්නවා, දොස්තර මහත්තයා හොඳයි කියලා දන්නවා. ඒක ජීවිතේට හරියට සම්බන්ධ කරගන්න බෙහෙත් ටික හරියට බොන්නේ නැහැ. අපිට එහෙම ගතියක් පේනවා. බොන්නේ නැති වුණාම හරියට වෙලාවට බෙහෙත් ටික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බෙහෙත් ටික ගෙනියනවා, ගෙදර ගිහින් තියලා ආයෙ එනවා. වෙලාවට ආයෙ සතියකින් හරි දින ගානේදී ආයෙ එනවා දොස්තර මහත්තයා හම්බෙන්න. කොහොමද? හොඳයි, ඉතින් ඒ වගේමයි. ස්තර මාත්‍ය කල්පනා කරන මම මෙච්චර හොඳ බෙහෙත් දීලා දැයි මෙයාට ඒ වගේ යමු. ආයිට වඩා සර බෙහෙතක් දෙනවා දොස්තර මහත්තයා බොරු කිව්වා. ආයිට දොස්තර මාත්‍ය විශ්වාස කරන මේ මිනිස්සු බෙහෙත් ටික බීලා මේකටත් හරි ගිහිල්ලා නැහැ කියලා. ඒ නිසා මේ ධර්මයේ හැමුවේ සත්‍යයේ හැමුවේ බොරු කරන්න බෑ. වෛද්‍යවරයා හැමුවේ බොරු කියන්න එපා. බොරු කිව්වොත් ඒක තවන්ටම තමයි අලාව. බලන්න දොස්තර මාත්‍යර කියලා ඇඟ කහන්න නැතුව ඇඟ කහනවා කියලා. ඇස් දෙක පේන්නේ කියන්නකෝ ඇස් දෙක පේන්නේ නැහැ කියලා අර නම්බර අහනකොට අනේ මට පේන්නේ නැහැ, ඊලක්කම පේන්නේ නැහැ, මේකත් පේන්නේ නැහැ කියලා. ඇස් දෙක පේන්නේ නැති කෙනෙක් කන්නාට දෙකක් අදලා දෙනවා. ඒක ඔබේ ප්‍රකාශනය තමයි. එයාගේ ප්‍රතිකර්මයට එයා සාධකේ බවට පත් කරගන්න. ඒ නිසා ඔබගේ හෘද සාක්ෂිය තමයි, ඔබගේ ප්‍රකාශනය තමයි, ඔබගේ ක්‍රියාවලිය තමයි මේ දේශනාවට හේතු භාජන වන කාරණේ බවට පත්වන නිසා ඔබගේ ප්‍රකාශනය අතිශයින්ම විවෘත වූ නිරවුල්ලකක් විය යුතුයි. සියලු දෙනාටම සාධාරණ චිත්තචෛතසික ස්වභාවයක් තියෙනවා පින්නතුනි. යම් කිසි කාය විඥානයේ ආශ්‍රිතව පවතින, මොළයේ ආශ්‍රිතව පවතින, මොළය තුළ ප්‍රයත්නක වන එදිනෙදා කරුණු කාරණාවලට ගලා යන ඒ ධර්මතාවයක් තියෙනවා. ඒකත් එක්ක ඔබ හැප්පෙන්න යන්න එපා. ඒක එහෙම තිබුණා නේ. ඊට ඔබෙන් ඉහළින් තියෙන දර්ශනයක් ඔබ තේරුම් කරගන්න. කඳු මුදුනට නැගිච්ච කෙනාට කඳු පහල තියෙන කටු ඉති රුකුල් තිබුණට ඒක ප්‍රශ්නයක් නැහැ. එයාගේ ඇඟේ තැවරෙන්නේ නැහැ. දැන් එයා කඳු මුදුනේ ඉඳන් බලන්නේ. මෙයා මේ ගස්කොලන් ටික ඔක්කොම කපාගෙන උඩට කඳ මුදුනට නගින්නේ නැහැ. ජලය විතරක් කඳ මුදුනට නගිනවා. ඉතල බැලුවාම අර කටු රොගුල් මොනතරම් විසකුරු සර්පය වනසතුන් සිටියත් එයාට ඒකේ හානියක් නැහැ. එයා ඉහළම කඳ මුදුනේ ඉන්නේ. එයා ආරක්ෂා වෙලා ඉන්නේ. ඒ නිසා ලෝකයේ තුල ආරක්ෂාවක් සපේ ගන්නවත් බෑ. ලෝකේ නැතර විය යුතුයි. තරණය කළේ කොහොමද? ඇඳී සිටියේත් නැහැ, තරණය කළේත් නැහැ. ඕක තේරෙනව නම් ආයෙ වෙන බණ ඕනේ නැහනේ. ඔය ගැඹුරු ඔය කාරණේ හරි ගැඹුරුයි පෙන්නතුනේ. හරිම බුදු වදන් කියලා කියන බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයක් කියලා කියන්නේ මනුෂ්‍යයෙකුට මුළු ජීවිතේටම කර්මස්ථානයක්. සම 40 කර්මස්ථානනේ මට 84000ක් තියෙන කර්මස්ථාන. 84000කුත් නෙමෙයි. ඒක ඊට වඩා 3-4 ගුණෙන් වැඩි කළා හරි ඊටත් වැඩිය වැඩි කළා හරි ගන්න පුළුවන්. මොකද අවබෝධයට පිවිසුණු කෙනෙකුට තව කෙනෙකුට කර්මස්ථානය අප්‍රමාණයේ වඩන ගන්න පුළුවන්. ඒ හැම වචනයකම තියෙන කර්මස්ථාන රාශියක්. ඒක සූත්‍රයක් ඇතුලේ නිවන් මඟ පෙන්වන අවස්ථා රාශියයි. හරියට මෙලක් වෙන අවස්ථා රාශියයි. මේ මමත්වයේ දුරු කරන තැනට තමන්ගේ හිත රැගෙන එීම හරියට අර මරණ ගෙනියන හරකෙක් වාගේ. මරණ ගෙනියන හරකට මල මුත්‍රා පිසි වෙනවා. කෑ ගහනවා. මොකද මැරෙන්න යනවා කියලා එයා දන්නවනේ. අඬනවා, වැළපෙනවා, ශෝකයටපත් වෙනවා. පුජ්‍යල මමත්වයත් හරි අකමැති මේ සද්ධර්මයේ කරා යන්න. එතෙදි මේ මමත්වයට කියලා අවබෝධ කරවල එක්කරගෙන යන්න ඕන. මොකද මේ අසත්‍ය සත්‍යයක් කොට පෙන්වන තැනනේ මම මේ වාසය කරන්නේ. ඒ නිසා මම සත්‍යම පිහිට කොටගෙන වාසය කළ යුතුයි. සත්‍යම පිහිට කොටගෙන වාසය කළේ. පුජ්‍යලය හරි න්‍යායාත්මකයි. එයාට න්‍යායක් නැතුවම බෑ වැඩ කරන්න. නමුත් මේ ලෝකෝත්තරත්වය න්‍යායාත්මක නෑ. මේ පුජ්‍යලයත්වයට ගමන් කරන්න පාරක් ඕනමයි. පාරක් පෙන්නන්නම ඕන. මොකද පාරවල් වල මේ පුජ්‍යලය ගමන් කරන්නේ. එහෙන් නිවනට යන පාරක් නෑ. ඒ පුජ්‍යලය නැත්තම් නිවනට එන නිසා නිවනට පාරක් නැත්තේ. පුජ්‍යලත්වයේ දුර වූ තැනින්ම ආරම්භ වෙන ගමනක් නිසා නිවනට පාරක් නැහැ. නිවනට පාරක් නැති නිසා තමයි මිත්‍යා දෘෂ්ටිකයන්ට, අඥානයන්ට, අනවබෝධිතයන්ට, අසත්‍යවාදීන්ට එදෙන්ට එන්න බැරි. එදෙන්ට එන්න පුළුවන් අතිශයින්ම ඥානවන්තයන්ට, දාර්ශනිකයන්ට, සත්‍යවාදීන්ට වගේ උදවියට පමණයි. අප මට බොරු කාරයෙක් වෙනවනේ ඒවන් දැක්කේ මට. දැන් නිවන කියන එක අපි අවබෝධ කරගන්න පුළුවන් කියලා අපි හිතමු වැටමාලයක් දීලා ඔබට තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගණන් කරන්න කියමු. ඕක න්‍යාය බවට පත් වුණොත් එහෙම ඕනම කෙනෙක් හදිස්සියට ඕක කරන්නට පුරුදු වෙනවා. ඔහොම කළයි කියලා දර්ශනය පහළ වේද? පහළ වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනන්ත සූත්‍ර දේශනා ක්‍රමවේද ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. එහෙම න්‍යායක් දෙන්නන්න පුළුවන් කම නෑ. එයා සොයන එක අවසන් කරලා නිහඬ බව කියන එක තේරුම් අරගෙන දැකීම අවසන් කරලා දකින්නවා කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන වාසය කිරීම අවසන් කළා වාසය කිරීම කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන තරණය කිරීම අවසන් කළා තරණය කිරීම කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන ඔන්න වාසය කරනවා. දැන් මේ කරුණ පිළිපදින්න ඔබේ මානසට ශාන්තියක් ඇති වේ. විමර්ශනයෙන් දේශනයෙන් ප්‍රතිපත්තියෙන් සත්‍ය අවබෝධ කර ගැනීමට අපි අවකාශය සලසනවා. ඉස්සරහා පැත්තේ තියෙන බඩ අත ගෑවහම පිටුපස තියෙන කොඳුනාරටිය අහුවෙන තරමට දුෂ්කර ක්‍රියා කරලා ලබාගත් ඒ මහා දාර්ශනික නුවණ අපි හොඳට වාඩි වෙලා පුටුවේ දෙපාරක් කල්පනා කරලා අවබෝධ නොවුනහම ඒක පිළිබඳව එක එක විදියට හිතනවා. ඒක හරි අමාරුයි කියලා හිතනවා. ඒක හරි පුස්තයක් කියලා හිතනවා. ඒක පිළිබඳව සුභ අසුභ විදියට හිතනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සියලුම රහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකේ ඉමහත් ශ්‍රද්ධාවකින් මේක තේරුම් ගත්ත ධර්මයක්. ඉමහත් ශ්‍රද්ධාවකින් තේරුම් ගත්ත දෙයක්. ඒ ශ්‍රද්ධාව තියෙන කෙනෙකුටම තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ධර්මය පිළිබඳව සත්‍ය පිළිබඳව සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා. එයා පැටලෙන පැටලෙන හේ එයා ලිහින්න උත්සාහ කරනවා. අත්‍යවශ්‍ය ගමනක් නම් සියලු බාධක හමුවේ බාධක ජයගෙන මේ ගමන යන්න ඕන කියලා කල්පනා කරනව ඇරෙන්නට හැරෙන්න බලන්නේ. අත්‍යවශ්‍ය නොවූ ගමනක් නම් අපි මොකද කරන්නේ? බාධකයක් කියලා අපි ඉන්නවා. ඒ ස්වરૂපය. ඒ නිසා අත්‍යවශ්‍ය ගමනක් වුණාම පුළුවන්. දැන් ඉන්න පිටරට ඉන්න දරුවෙකුට අපි කිව්වොත් එහෙම මේ පාට ඇවිච්චන්න කියලා එයාට කියනවා අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා පන්ති තියෙනවා රස්සාවට යන්න තියෙනවා මේ දවස්වල ෆ්ලයිට් මෙහෙමයි මිල වැඩි ඕම මොනෝ හේතු ආදක ගොඩක් තියෙනවා බාධක ගොඩක් තියෙනවා හැබැයි එයාට හදිස්සි මාත්‍යවස්ථාවයක් වුණා ඒ ගොඩාක් හදිසි අත්‍යවශ්‍යතාවකට පත් වෙන්නේ මල ගෙවල් සමහර වෙලාවට. කාන්න එතකොට ඉතින් මේක දවස් දෙකයි නැත්තම් තුනයි නේ මෙන්න ඔක්කොම නැහැ. රසවත් නැහැ, කාසුත් නැහැ, මුකුත් නැහැ, ගුවන් ටිකට් පත්වල ප්‍රශ්නත් නැහැ, ෆ්ලයිට් වල ප්‍රශ්නත් නැහැ, මුකුත් නැහැ ඒක හදාගන්න දෙස් කරේ. කාන්න මේ වගේ අත්‍යවශ්‍යතාවයක් ඔබට නිවන පිළිබඳව හටගත්තොත් ඔය කම්මැලිකම් ඈලමෑලි ගති මේ පසුබාන ගති ඔක්කොම නැතුව ගිහිල්ලා හරිපිට ගිහිලා අන්ලිමිටඩ් එතකොට අවශ්‍ය කරන්නේ එයාට රස්සාවද නෙමෙයි පන්තිද නෙමෙයි වැඩද නෙමෙයි ගුවන් ටිකට් පතේ ගානද නෙමෙයි කාලයද නෙමෙයි මට දෙට යන්න ඕනේ මේ වෙලාවට එහෙම නේද ගත්තත් මේ ආන්නේ වගේ තමයි නිවනට නිවනට අන්ලිමිටඩ් ශ්‍රද්ධාවක් එන්න ඕන. එතකොට වෙහෙසද නෙමෙයි අමාරුද නෙමෙයි අපහසුද නෙමෙයි නෑ මම මේක දැකිය යුතු. මේක අවබෝධ කරගත යුතු. මේක දැන් අප පමණක් නෙමෙයි කියන්නේ බොහෝ ලෝකේ මහා මිනිස්සුන් මේක කතා කරන ධර්මයක් බවට පත් වෙලා තියෙනවා සියලු භාෂාවන් වලින්. සත්‍යයක් මේක. මේ අපි අවබෝධ කරගන්න නිවනට නමක් නැහැ. ඒ බැඳීම් ඇති අවස්ථාවට නමක් තියන්න බෑනේ. බැඳීම් තියෙන දෙයකට නමක් තියන්න පුළුවන්. ඒ නිසා සියලු නාම අහෝසි වෙච්ච අවස්ථාවක්. පුජල නාමත් අහෝසි වෙනවා. සත්‍ය අසත්‍ය නාමත් අහෝසි වෙනවා. නාමං අහෝසි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ ඒ වගේ තමයි. ඒ නිසා ඒ ක්‍රීතර සන්තර්මයේ ඔබට අදාදම වහවහම පසක් වේවා අවබෝධ වේවා කියලා පින්නේ. අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වුණු ප්‍රශ්නයම යොමු කරපු සියලු දෙනාටත් බොහොම පිං. තෙරුවන් සරණයි.